මිලන්ට ගරු අනිල් ජයන්ත ගරු අමාත්‍යතුමා විනාඩි 14 කාලයක් ඔබතුමන්ට.
බොහොමත්ම ස්තුතියි මුලාසනාරුඩ මන්ත්‍රීතුමනි. මේ කාරණය පිළිබඳව ඕස්ට්‍රේලියානු එක්ස්පෝර්ට් ෆයිනන්ස් කම්පැනිය එකට ගෙවීමට නියමිතව තිබුණු මුදලින් කොටසක් ඩොලර් මිලියන 2.5ක් වෙනත් තුන්වෙනි පාර්ශවයකට ගියේ කොහොමද කියන කාරණය පිළිබඳව අපි දැනුවත් වූ වහාම ඒ සඳහාගත්තු ක්‍රියාමාර්ග මැදිහත්වීම් පැහැදිලි කරලා කටයුතු කළා විතරක් නෙමෙයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා තවමත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ගණනාවක් සිද්ධ වෙනවා. හැබැයි සමාජයේ ඇතුලේ මේ තොරතුරු හරියට ඉදිරිපත් කරන්නේ නැතුව වැරදි තොරතුරු ඉදිරිපත් කරමින් නොමග යවන තොරතුරු ඉදිරිපත් කරමින් සමාජයේ විශාල ප්‍රශ්නයක් නිර්මාණය කරලා දැන් අදත් මේ විවාදයට බඳුන් කරන්නේ මේ කාරණය. ඒ නිසා අපිට වඩාත් වැදගත් වෙන්නේ මොකක්ද මේ සිද්ධ වුණ සිද්ධිය කියන කාරණේ. අපිට දැනට ඉදිරිපත් කරන්න තියෙන්නේ මේ වෙනකොට ඉදිරිපත් වෙලා හෙළිදරව් වෙලා තියෙන තොරතුරු. මේ තොරතුරු අතර තියෙන සංකීර්ණතාව තියෙනවා, එකට එක ගැළපීම් තියෙනවා, ආයතන ගණනාවක් සම්බන්ධ වෙලා තියෙනවා. ඒ නිසා මම සැකවින් ඉදිරිපත් කරන්නම් මොකක්ද මේ සිද්ධිය, කොහොමද එය දැනුවත් උනේ මෙහෙම මුදලක් එළියට ගියා කියලා. ඇත්ත වශයෙන්ම මෙය මතු කර ගැනීමට අදාළ ප්‍රධාන ණය ගෙවීම් දෙකක් සම්බන්ධ වෙනවා. මේ ඩොලර් මිලියන 2.5ක ඕස්ට්‍රේලියානු එක්ස්පෝර්ට් ෆයිනෑන්ස් කම්පැනියට ගෙවපු මුදල එකක්. ඒ වගේම ඒ ගෙවීම සම්බන්ධයෙන් මේ ඊමේල් පණිවිඩවලට මැදිහත්වීම සිද්ධ කිරීමට පාදක වෙන්නේ ඉන්දියානු එක්සිම් බැංකුවත් එක කරන කාරණේ. මම දිනවකවානුව ඇතුළේ මෙම කියන්නම්. ඇත්තටම දැන් අපි කතා වෙන්නේ 2.5 ගැනනේ. සමේක සම්බන්ධයෙන් වෙන්නේ අපි ණය ප්‍රතිව්‍යුහගත කරන එකට යනවා. අපි ණය ප්‍රතිව්‍යුහගත කරන එකට ගියාට පස්සේ විශේෂයෙන් මේ ද්විපාර්ශ්වීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී රටවල් විශාල ප්‍රමාණයක් එක්ක තියෙනවා. ඒ නිසා ඕස්ට්‍රේලියානු එක්ස්පෝර්ට් ෆයිනෑන්ස් කම්පැනියක සම්බන්ධයෙන්ුත් ඒ ප්‍රතිව්‍යුහගත කරන්නේ කරලා ඒවා කොහොමද අපි ගෙවන්නේ, ඒවා දින වකවානුව ඇතුළව ගෙවන ප්‍රමාණයන්, ඒවට තියෙන කොන්දේසි, ඩෙට් කොවෙනන්ට්ස් ඇන්ඩ් ඔබ්ලිගේෂන්, මේ සියලු කාරණා මොනමන ගිණුම් වලටද ගෙවන්නේ, මේ සියලු කාරණා ඇතුළත් ණය ගිවිසුමක් අසං කරනවා. ඒ ණය ගිවිසුම ඇත්ත වශයෙන්ම 2025 ඔක්තෝබර් 27 වෙනිදා මේ මුදල් අමාත්‍යාංශයේ තියෙන ERD External Resource Department එකේ ඒ සම්බන්ධීකරණය කරපු නිලධාරියා දැන් අවාසනාවන්ත විදිහට මේ ගියන්ති මේ රංග රාජපක්ෂ කියන නිලධාරියා විසින් යවනවා අදාළ අංශයට. ඒ වගේම ඒ රටවල් එක්ක තියෙන ගනුදෙනුවලදී බාහිරව ඉන්න එක් නිලධාරියෙක් ඉන්නවා. මේ ඕස්ට්‍රේලියානු එකත් එක්ක බාහිරව ඉන්න නිලධාරියා තමයි මේ රංග. ඔහු අදාළ ගිවිසුම යවනවා. ඊට පස්සේ තමයි නොවැම්බර් 10 වෙනිදා පිළිතුරක් ලැබෙනවා ඒ අදාළ සම්බන්ධ ඉයන් ගේට්ස්. එතකොට මේ ඊමේල් එකේ තියෙන අර කලින් සඳහන් කරා වගේ ඩොට් ද මොනවද කියන ඒවා පිළිබඳව පරීක්ෂණ යමින් තියෙනවා. ඒතර නිලධාරියාට ලැබෙනවා, ඔහු ගිවිසුම ලබා දෙනවා, ඒට පිළිතුරු ලැබෙනවා. ඉල්ලා ණය ගෙවන්නට ඕන කියලා ඊළඟ අපි දැනුවත් කරපුවාම ඔහුට පිළිතුරු ලැබෙනවා මෙන්න මේ ඉන්වොයිස් ප්‍රමාණයක් එවනවා. එතකොට මේ ඉන්වොයිස් ප්‍රමාණය පරීක්ෂා කරපුවාදී සාමාන්‍යයෙන් අතීතයේදී මේ ණය භාවිතයේදී මේ දවසක් දෙකක් වැඩ කරපු අය නෙමෙයි, මේක දීර්ඝකාලීනව වැඩ කරපු විතරයි මේ භාවිතේ. ඒ අනුව කරලා තියෙන්නේ ඒ අදාළ ඉන්වොයිස් එක එක්ස්ටර්නල් රිසෝස් ඩිපාර්ට්මන්ට් එකෙන් රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයට පබ්ලික් ඩෙට් මැනේජ්මන්ට් ඔෆිස් එකට යවනවා. එතනින්දොත් යම් ආකාරයක පරීක්ෂණයක් කළා, ඒවල සිදුණු ආකාරයේ ගැටලු තියෙනවද කියලා තමයි දැන් පරීක්ෂණ කරගන්නේ. එය මහ බැංකුවට යනවා. මහ බැංකුවෙන් ඊට පස්සේ තුන්වෙනි පාර්ශවයේ මේ ලබා දීලා තියෙන ගිණුම් හරහා ගෙවීම් සිද්ධ කරමින් යනවා. ඒ අනුව තමයි නොවැම්බර් මාසයේදී සහ ජනවාරි මාසයේදී මේ ගෙවීම් සිද්ධ වෙන්නේ ඩොලර් මිලියන 2.5කට. අර අපි කියනවා 10 වතාවක් ගෙව්වා කියලා. ඒතරම 10 වතාවක් ගෙව්වට වඩා සිද්ධ වෙලා තියෙන මේකේ වවුචර් 10ක් තමයි මේ ගෙවීම සිද්ධ වෙන්නේ මේ ක්‍රියාවලිය ඇතුලේ. ඒක තමයි දන්නේ ගැනේ සිද්ධ වෙලා ගිය 2.5 ගනුදෙනුව. ඊට පස්සේ ඉන්දියානු එක්සිම් බැංකුව මම පැහැදිලි කරේ නැහැ. මේ තියෙන ඉන්වොයිස් කියන්නේ අපි ගෙවන්න තියෙන මේවා ණය ගිවිසුමේ ආකාරයට, ඒ කියන්නේ ඩෙට් ඇමෝටයිසේෂන් ෂෙඩියුල් එකට අනුව තියෙන ඉන්වොයිසස් පළවෙනි සෙට් දෙක තමයි මේ යන්නේ. ඒතකොට ඒක පිළිබඳව පරීක්ෂණ යමින් තියෙනවා. ඒතකොට ඒක ගිහිල්ලා දැන් ගෙවිලා ඉවරයි. කවුරුත් දැන් වාර්තා වෙලා නැහැ, වැඩ කරපු අයත් දන්නේ නැහැ කියන තත්ත්වයේ තියෙනවා. ඒතකොට තමයි ඉන්දියානුවක දෙවැනි එක කාරණේ විසලකට භාජනය කරන්නට ඕනේ. ඉන්දියානු එක්සිම් බැංකුවටත් මෙයා සමානව ද්විපාර්ශ්වික නායකයනුමක් තියෙනවා. එය සම්බන්ධීකරණය කරන්න වෙනත් නිලධාරිනියක්. අර රංග නෙමෙයි, වෙනත් නිලධාරිනියක්. එයාට මේ විදිහටම මේ ඉන්වොයිස් එනවා. දැන් අපිට එතකොට ඒ තාක්ෂණයේ දන්න අයට සැකමතු පරීක්ෂණ අය හොයාගෙන බලාගෙන යාවි කොහොමද මේවා සිද්ධ වුණේ කියන එක. ඒ නිලධාරිනියත් අර වවුචර් ඒ සාමාන්‍ය ගොල්ලන් කලින් භාවිත කරපු ක්‍රමවේදයේ භාවිත කරගෙන ඊළඟ අංශයට, ඒ කියන්නේ ණය කළමනාකරණ අංශයටත් මහ බැංකුවටත් ගෙවීම් අංශයටත් මේ මාරු කරගෙන යනවා. හැබැයි එතෙන්දී විශේෂත්වයක් පැනගෙනවා, කීප දෙනෙක් මෙතෙන්ට සම්බන්ධ වෙනවා, ඊමේල් කීපයක් එනවා. ඒ වගේම දුරකථන ඇමතුමක් ලැබිලා තියෙනවා කියලා වාර්තා වෙලා තියෙනවා. ඒ අතරතුරේදී මේ නිලධාරියට දකින්න ලැබෙනවා සුවිශේෂී තත්වයක්. ඒක ඊමේල් එකක ඒක අකුරක් වෙනස් වෙනවා. මේ බැංක් කියලා ලියන වෙනකොට බෙන්ක් කියලා ලියවෙනවා. BANK. එතකොට එයා සැකමතු කරගන්නවා එතෙන්දී මොකක්ද මේ වෙලා තියෙන්නේ, මොකක්ද කියලා දන්නේ. මේ එකම මාතෘකාවට තමයි ඊමේල් උවමාරු වෙන්නේ. ඒ අනුව මේ දැනුවත් කිරීම කරනවා. ඒ දැනුවත් කිරීම කරලා අදාළ ඉන්දියානු එක්සිම් බැංකුවේ කණ්ඩායම් නිවැරදි පාර්ස දුරකථන මාර්ගයෙන් සම්බන්ධ කරගෙන අදාළ ණය ගෙවීම දින නියමිත දිනට ගෙවනවා. විතරක් නෙමෙයි ඒ ඉන්දියාවෙන්ට ගෙවන්න ගිය මේ ගෙවීම නවත්තනවා, ස්ටොප් කරගන්නවා. එතෙන්දී තමයි මේක ට්‍රිගර් වෙන්නේ. ඒ ට්‍රිගර් වෙච්ච එතෙන්දී වෙන්නේ ගෙවීමක් එළියට ගිය එකක් නෙමෙයි. මේම කවුරෝ මෙතෙන්ට ගන්න උත්සාහයක් දන්නවා. ඒක වෙනත් නිලධාරියක් නේ, නිලධාරියක් නිය. එයා දන්නේ නැහැ රංග ඕස්ට්‍රේලියාවත් එක්ක කරපු ගනුදෙනුව පිළිබඳව. එතකොට මේ ඒ පිළිබඳව වාර්තා කරනවා ඉමීඩියට්ලිම සර්ට් එකට, කම්පියුටර් ඉමර්ජන්සි රෙඩිනස් ටීම් එකට වාර්තා කරනවා. ඒ අනුව රැස්වීම් ගණනාවක් තියෙනවා. රැස්වීම් 30ක් මේ දිගින් දිගටම රැස්වීම් පවත්වලා තියෙනවා. ER එක, ඒ වගේම සිස්ටම් මැනේජ්මන්ට් එක, ඒ වගේම පොලිසියේ තියෙන සයිබර් අපරාධ අංශයත් එක්ක සාකච්ඡා කරගෙන මේ පරීක්ෂණ යමින් තියෙනවා. එතකොට අවශ්‍ය වෙනවා තවදුරටත්, දැන් මෙතන අපිට දැනගන්න ලැබුණාම මෙහෙම ඊමේල් සම්බන්ධ වෙන නිසා අතීතයේදී කරපු ගනුදෙනුත් එහෙම වෙලාද කියන පරීක්ෂණයට යනවා. මේ කියන්නේ අභ්‍යන්තර පරීක්ෂණ යනවා, මේ සාකච්ඡා යනවා. එන්නේ පරීක්ෂණයකදී තමයි හෙළිදරව් වෙන්නේ ඕස්ට්‍රේලියාවට ගෙවන එක. ඊට කලින් ඒක තමයි ගෙවින් තියෙන්නේ. ඕස්ට්‍රේලියාවට ගෙවපු මුදල සිද්ධ වෙලා කියලා මොකද ඕස්ට්‍රේලියාවේ තානාපති කාර්යාලය හරහා දැනගන්න ලැබෙනවා ඒ මුදල ගෙවිලා නැහැ කියලා 2.5ක. එතන සිද්ධ වෙන්නේ ඔක්තෝබර් 27 වෙනිදා ලබා දුන්නු ගිවිසුමට අනුව නොවැම්බර් 10 වෙනිදා 12 වෙනිදා ඇති කරන ලද ඊමේල් හරහා ඒ වවුචර් ප්‍රොසෙස් වෙලා ගිහින් තියෙනවා. එතකොට එක පේමන්ට් එකක් නොවැම්බර් මාසේ සිද්ධ වෙනවා, තව පේමන්ට් එකක් ජනවාරි මුල සිද්ධ වෙලා තියෙනවා. ඒක තමයි දැන් නැතු වෙන්නේ. ඒ හොයාගන්නේ ඇත්තටම මාර්තු 22 වෙනිදා, මාර්තු මාසේ තමයි හොයාගන්නේ. ඒ හොයාගත්තු වහාම සර්ට් එකට පරීක්ෂණ පවත්වන්න දැනුවත් කරනවා. CID එකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුවත් කරනවා. ඒතර ඒ කටයුතු එහෙම කරගෙන යනවා. ඒත් එක්කම එදිනම 24 වෙනිදාම මුදල් අමාත්‍යාංශය ඇතුලේ ඒ තාක්ෂණික කම්පියුටර් පත් කරනවා නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරුන් දෙදෙනෙකුත්, තවත් නිලධාරීන් 3 දෙනෙකුත් සහිතව නිලධාරීන් 5 දෙනෙකුෙන් මේ මොකක්ද සිද්ධ වුණේ කියන එක ඒ අනුව සාකච්ඡා කරපු නිලධාරීගේ සටහන් වාර්තා කරගෙන තියෙනවා. ඒ අනුව ඔවුන් නිගමනයක් කරනවා ගතයුතු ක්‍රියාමාර්ග ගන්න කියලා. එතකොට මේ කාරණේදී අදාළ පරීක්ෂණයේ ප්‍රතිඵල මත, එයින් අනාවරණය වූ කරුණු මත මේ නිලධාරීන් ගනුදෙනු කරලා තියෙනවා. රංග කියන නිලධාරියත්, තවත් නිලධාරීන් 4-5 දෙනෙකුත්, එක්කෙනෙක් ඉන්නවා ප්‍රසූත නිවාඩු ගිහිල්ලා, එයාගේ ඊමේල් එක පවා පාවිච්චි කරලා තියෙනවා මේ ගනුදෙනු හරහා. හැබැයි ඒ නිලධාරීන්ය දැනට හෙළිදරව් වෙලා තියෙන තොරතුරු මත ඒ ඊමේල් එක එයා පාවිච්චි කරලා නැහැ. නමුත් මේ ගනුදෙනුවට සම්බන්ධ වෙච්ච පාර්ශවයක ඒ ඊමේල් එකත් ඇතුළත් වෙලා තියෙනවා. ඒ අනුව තමයි අර පරීක්ෂණයෙන්, අභ්‍යන්තර පරීක්ෂණයෙන් හෙළිදරව් වෙච්ච තොරතුරු මත තීන්දුවක් ගන්නවා අප්‍රේල් 10 වෙනිදා ඒ නිලධාරීන් 4 දෙනාව ඒ පරීක්ෂණ කටයුතු සිදු කර ගැනීමට පාසු වීම සඳහා වෙනත් ස්ථානයකට මාරු කර ගන්නවා. ඒත් එක්කම ඇතුළේ මුදල් අමාත්‍යාංශයේ සාකච්ඡා කරලා බලලා මේ පරීක්ෂණ ස්වභාවය අලුතෙන් වාර්තා වෙච්ච තොරතුරුත් මත තමයි වැඩසටහනකට ලක් කරන්නේ හත්වෙනිදා. මේ ආකාරයට තමයි මේ මූලික සිදුවීම සිද්ධ වෙන්නේ මේ කටයුතු වලින්. ඒ නිසා මෙහි අවසානයක් තාම නැහැ. තොරතුරු පරීක්ෂණ දිගින් දිගටම යනවා. ඒ නිසා තමයි අපිට වගකීමක් තියෙනවා. අපි වාර්තා කරගත යුතු වන්නේ මේ අදාළ පරීක්ෂණ හරියටම දැනගත්තට පස්සේ. එහෙම නැතුව නිරන්තරයෙන් අර්ධ තොරතුරු වැරදි තොරතුරු ඉදිරිපත් කිරීම මේ පරීක්ෂණ වලට ගැටලුවක් වෙනවා වගේ මහ ජනතාවත් නොමග යවනවා. විශේෂයෙන්ම මේ සමාජයේ මතයක් හැදුවා මේ තියෙන චෝදනා ඇතුළතදී මේ පරීක්ෂණය කරන මේ 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 අවාසනාවන්ත විදියට මියගිය නිලධාරියා තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළාලු කියලා. එතන මේ එයා පැමිණිලි කරලා නැහැ. මේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා තමයි පැමිණිලි කරලා තියෙන නිසා වඩාත් වැදගත් වෙන්නේ මෙවැනි තත්වයකදී ඒ පරීක්ෂණ අදාළ කටයුතු විශේෂ නීතියංශය කරගෙන වුන්ට කරගෙන යන ඒ තොරතුරු මත තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම මතක තබාගත යුතු කාරණේ අපගේ ආණ්ඩුව යටතේදී මේක දැනගත් වහාම දින දෙකකින් අපි පරීක්ෂණේ පටන් ගත්තා. හැබැයි ඔබතුමන්ලා ප්‍රශ්න කරගත යුතු වෙනවා. ඔබතුමන්ලාගේ අතීතයේ ගිහිල්ලා බලපුවම සමහර ගනුදෙනු ඩොලර් පොර නැව් වලට ගෙවපුවාද? මේ විදිහට තියෙන කිරියරක් ආනාය නේද? මේ විදිහට අරන් බලපුවාම ඩොලර් විශාල ප්‍රමාණයකින් හානි ලතන පරීක්ෂණ වසර ගණනාවක් සිදු කරලා නැහැ. හැබැයි ඒ පරීක්ෂණත් දැන් සිදු වෙමින් යනවා. එතකොට මේ යම් කෙනෙක් අපරාධ කරලා තියෙනවා නම්, වංචා කරලා තියෙනවා නම්, දූෂණය කරලා තියෙනවා නම් කිසිදු සැකයක් ඇති තියාගන්න එපා. අපේ ආණ්ඩුව යටතේදී මේ පරීක්ෂණ අනිවාර්යෙන් ඉස්ත වෙනවා. ඒ අනුව තමයි මේ පරීක්ෂණයක් දැනගත්තු වාම CID එක හරහා දින දෙකක් ඇතුළතදී ඒ අදාළ කටයුත්ත සිද්ධ කරන්න අපි මැදිහත් වෙලා තියෙන්නේ. ඒ වගේම දැනට තියෙන පරීක්ෂණ වල තොරතුරුදී අපිට ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්නේ මෙවැනි තත්වයක් තමයි. අර මම කලින් සඳහන් කරපු අභ්‍යන්තර පරීක්ෂණයට අමතරව තවදුරටත් මේ තාක්ෂණික කටයුතු, මේක තාක්ෂණය සම්බන්ධයෙන් ගැට ගැහිලා තියෙන එකක්. මොකද අපි මන් දැන් මම ඉදිරිපත් කළේ මේ තියෙන තොරතුරු වල සාරාංශයක් පමණයි. ඒතකොට අපිට නිගමනයකට එකවර එන්න බෑ. ඇත්තටම මේ නිලධාරීනුත් මේ ගනුදෙනුවට සම්බන්ධ වුණාද? ඔවුන් දැනුවත්භාවයෙන් මෙතන වංචාවක් කළාද? එහෙමත් නැත්නම් මේ තාක්ෂණිකම ගැටලුවක් නිසා ඒතෙන්ට හැකර් වරුන් විසින් මැදිහත් වෙලා කරපු එකක්ද? එහෙමත් නැත්නම් වෙනත් කවුරෝ තුන්වෙනි පාර්ශ්වයෙන් මේකට උදව් කරා? මේක විවිධ විදිහට වෙන්න පුළුවන්. ඒ නිසා අපේ වගකීම තමයි එන්නේ තාක්ෂණික පැත්තත් තව හොයන එක. ඒ නිසා කොළඹ විශ්වවිද්‍යාලයත් ඒ අදාළ ශාස්ත්‍රයේ ඉන්න විද්වතුන්ත් සම්බන්ධ වෙලා තවත් පරීක්ෂණයක් ඉදිරියට ඇදමින් යනවා.
තව විනාඩි දෙකයි.
ඒ පරීක්ෂණවල ප්‍රතිඵලත් මෙතෙන්ට ඉදිරිපත් කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා තාම වගකීම් සහතව විපක්ෂය හෝ කවුරුවෝ මෙවැනි අවස්ථාවකදී මේ රාජ්‍ය මූල සම්බන්ධ කාරණයකදී කරුණු ඉදිරිපත් කර යුතු වන්නේ, මත දැක්විය යුතු වන්නේ ඇත්ත තොරතුරු මත පදනම් කරගෙන මිසක් උපකල්පන මත හෝ වෙනත් වෙනත් නිගමනයන් මත නෙමෙයි. මරණය සම්බන්ධයෙන් පවා ඉතාම හාස්‍ය විදියට, නරක විදියට නිගමනවලට එමින් තියෙනවා. ඒ වගේම අපි හිතනවා මේ චෝදනා ඉදිරිපත් කරන්නේ අපි කවුරුත් මේ වංචා දූෂණ පිළිබඳව ප්‍රශ්න පැන නගිනකොට වඩාත් ලේසි උපක්‍රමයක් විදියට ආණ්ඩුවටත් මේ වගේ චෝදනාවක් ඉදිරිපත් කරගන්න පුළුවන්. බොරු චෝදනා, එවැනි චෝදනා ගණනාවකුත් ඉදිරිපත් කරනවා. මේ වෙනකොට දැන් ශ්‍රී ලංකා රක්ෂණ සමාගම බැඳුම් කර වංචාවක් කරලායි කියලා චෝදනාවක් එනවා. ඒ සම්පූර්ණ අසත්‍ය, වැරදි කරුණු. කාටෝ පුළුවන්කම තියෙනවා නම් පැහැදිලිව කියන්න, අපේ ආණ්ඩුවේ එකදු මන්ත්‍රීවරයෙකු මේ ආකාරයට තොරතුරු දීලා කාටරි බලපෑම් කළා මේ විදියට කරන්න ගන්න කියලා කිව්වයි කියලා. අන්න ඔන්න ඒක තමයි නිවැරදි තොරතුරු. මොකද අපි දන්නවා මහ බැංකුව බැඳුම් කර වංචාවදී කොහොම සිද්ධ වුණේ කියලා. ඒ අදාළ ලංසු දෙබීම කොහොමද සිද්ධ කළේ කියලා. ඒක වැඩි කරගත් වැඩි තොරතුරු හුමාරු වෙච්ච හැටි පරීක්ෂණ ගිහිල්ලා විගණන වාර්තා ෆොරෙන්සික් ඔඩිට් සේනවා. එතකොට උත්සාහයක් ආදරනවා මෙතන ඉතාමත්ව වැරදි බොරු ප්‍රවෘත්තියක්ම වන්න මෙන්න මෙතනත් බැඳුම් කර වංචාවක් කළා. හරියට අධ්‍යයනය කරලා බලන්න මේකේ කිසිදු වංචාවක් කළා නැහැ. අදාළ වෙන්දේසිය නිසි ආකාරයට සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම වැඩබදු සම්බන්ධෙනුත් ඉදිරිපත් කළා මේ වැඩි කරලා කියලා බොරු දේවල්. ඒ වගේම මේ හා ගැට ගැහිච්ච තවත් එක කාරණයක් කියනවා අපි මේ ණය ප්‍රතිවිරෝධකරණය කිරීමේදී විවිධ ණය ගෙවීම් කරගෙන යනවා. දැන් පුවත්පත් වල සමාජලන්ට මේ කණ්ඩායම එකකට ගා සම්බන්ධද කියන සැකෙත් පතු වෙනවා. මොකද මේ අපරාධකරුවන් බේරා ගැනීම සඳහා මේ ණය ගෙවීම සම්බන්ධයේදී ප්‍රංශයේ මේ ණය ප්‍රතිවිරෝධ කරන කිසිම දෙයක් අන්ත මේ කියන්නේ අස්ථානගත වෙලා එක අමූලික බොරුවක්. ඒවල කිසිදු ගැටලුවක් සිද්ධ වෙලා නැහැ. හැබැයි ප්‍රශ්නේ වෙන්නේ එවැනි ප්‍රවෘත්තියක් ගිය ගමන්ම විපක්ෂයේ මන්ත්‍රීවරයා ඒ ප්‍රවෘත්ති අරගෙන මෙන්න අන්තර්ගත වෙලා කියනවා. වඩාත් වැදගත් වෙන්නේ තොරතුරු හොයන්න, ඇත්ත තොරතුරු ඉදිරිපත් කරලා කතුරු සාකච්ඡා කරන්න. ඒ තොරතුරු පුළුවන් ඔබට අදාළ පරීක්ෂණ ආන්සර් වලට ලබා දෙන්න. ඒ නිසා වඩාත් වගකීමෙන් මම යෝජනා කරනවා මේ මොහොතේදී අපි හැම කෙනෙක්ගේම වගකීම වෙන්නේ මේ වංචාව දූෂණය එවැනි දේවල් නවත්වමින් යහපත් පාලනයක් යහපත් ආණ්ඩුකරණයක් පවත්වාගෙන ඒ සඳහා අපේ ආණ්ඩුව අනිවාර්යයෙන්ම කැපවී සිටිනවා. මේ ඕනෑම තත්වයක් යටතේ සිදු වෙන පරීක්ෂණ අපි පවත්වනවා. අදාළ වැරදිකරුවන් කවුරුනේ ඒවට දඬුවම් කරන නීතිය ක්‍රියාත්මක කිරීමට අපි සහයෝගය ලබා දෙමින් දෙනවා. මේ ආණ්ඩුව විතරක් නෙමේ කලින් ඔබලා කරපු කටයුතු වලටත් මැදිහත් වෙනවා. ඒ නිසා සමාජයේ නොමග යැවීම බොරු කියම එක නතර කරන්න වඩාත් විද්වත් සාකච්ඡාවක් මග පාදන්න කියලා යෝජනා කරමින් මේ ඉදිරිපත් කරන ආණ්ඩුව පිටර වංචාවක් කරයි කියන එක සම්පූර්ණයෙන්ම බැහැර කරමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා. බොහොමත්ම ස්තුතියි.